මේ ලෝකේ රාත් වෙච්ච නැති සියලුම දෙනාට සසරක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. රාතන් වහන්සේට විතරලු පැවැත්මක් නැත්තේ උන්වහන්සේ නොපවැත්ම තුල පවතින නිසා. රාතන් වහන්සේලා පච්චේක බුදුහාමුදුරුව තථාගත සම්බුද්ධ මේ කියන උත්තමයන් වහන්සේලාට පැවැත්මක් නැහැ. උන්වහන්සේලා නොපැවැත්ම තුල පවතින නිසා. එතකොට අනිසියලුම දෙනාට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ පැවැත්ම තුල පවතිනවා. නොපැවැත්ම තුල නොපවතිනවා. එහෙනම් පැවැත්ම තුල පවතින හැමෝටම ඒ අයට සාපේක්ෂව දුකක් තියෙනවා. රස්සාව කරන මනුස්සයාට පඩිමදී කියලා දුකක් තියෙනවා. රස්සාව දීපු මනුස්සයාට 30 මේ මනුස්සයාට 20000 ගෙවන්න එපායි. සල්ලි දෙන එක පිළිබඳ දුකක් තියෙනවා. මෙයාට ගන්න එක පිළිබඳ දුකක් තියෙනවා. ගෙදරට ගින් දුන්නාම මේ ප්‍රශ්න දෙකම නැහැ. ඒකෙන් මාසෙ වියදම් ටික කරන ඒ දුක යාට තියෙන. එතකොට එකම 20000 දුක් තුනක් නේ. එහෙනම් ලෝක සත්‍යයෙන් 500ක් අරගෙන අපි ගවේෂණයක් පරීක්ෂණයක් කරලා බැලුවාම මේ 500 දෙනාටම සසර දුක තින්නේ ඒ ආකාරයටලු. එහෙනම් ඒ දුකට සාපේක්ෂවනේ එයා කමටන් වඩන්නේ. ඒ දුකට සාපේක්ෂව වඩනකොට එයාට තේරෙන්නේ ඒකට වඩා ගැඹුරු දුකක්. ඇයි එහෙම ගැඹුරු එකක් තේරෙන්නේ කියලා ඇහුවාම යම් කිසි කෙනෙක් යම් දුකක් විඳගෙන වඩනවා නම් විඳගෙන නිදහස් වෙන්න හදනවා නම් ඒ දුක එයාට හරියට තේරෙන්නේ නැහැ. නිදහස් වුණාට පස්සෙලු ඒ දුකේ උසපළල ගැඹුර දිග ඒවා තේරෙන්න ගන්න. ඒක හරියට කිව්වාම වල ඇතුලේ දෑලා හරන මනුස්සයට ගැඹුර පේන්නේ නැල්ලු. ඒ මනුස්සයා සන්තෝෂෙන් අන්න තේ එකක් බොනවා. ඇතුලේ වාඩිලන එයාට ගැඹුර තේරෙන්නේ නැහැ. උඩ ඉන්න කට්ටිය බයෙන් ඉන්නේ. මේ මනුස්සයා මෙච්චර යට ගිහිල්ලා හරන කිසිම ගාණක් නැ බැරි වෙලාවත් පොඩි කෑල්ල ගැලු මේ මනුස්සයා ඉවරනේ. එළියින්න කට්ටියල එක පේන්නේ. ගේ ඇතුලේ ඉන්න මනුස්සයා ගෙදර උසපළල දන්නේ නැල්ලු. ලස්සන පේන්නේ නැල්ලු. එයා ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා බැලුවාම මෙච්චර ලොකු ගේකද මං ඉඳලා තින්නේ. එදාටල යට ගේ පේන්නේ. අර අලියා මැරුණම තමයි ලයාගේ කය පේන්නේ. එතකම් පේන්නේ නැල්ලු. කන් දෙක පණ නැති වෙන්න ඕනේ. එතකොටල යට එහෙම කය පේන්නේ නැත්තම් පේන්නේ නැහැ. ඒ වගේ එකක් ඒක. දුක තුල ඉන්න කෙනා, ඒ පැවැත්ම තුල ඉන්න කෙනා, ඒ දුක් විඳින කෙනා, ඒ දුක් විඳමින් ඒකෙන් නිරෝධ වෙන්න උත්සාහ කරන කෙනා කවදාවත් ඒ දුක අඳුරගන්නේ නැහැ. එයාට පේන්නේ tikai. ඇයි? එයා ඒ තුල ඉන්න නිසා. හැබැයි ඒක නිදාසුනාම තමයිලු යට පේන්නේ මෙච්චර ලොකු දුකක මං හිටියද? මේ තරම් අවදානමකද මං ජීවත් වුනේ? මේ තරම් භයානක තත්යකද මං හිටියේ? මාර වැඩේ මේක මට කවදාවත් තේරුන්නේ නැහනේ. කෑම කාලම චිත්‍රපටි බැලුවනේ. වැහකන්දේ වාඩිලා උලන්තපාගෙන හොඳට නිදාගෙන හිටියනේ. මෙච්චර භයංකර භයානක සසරකද මං මේ ඉඳලා තින්නේ? මේ තරම් අවදානමකද මං ඉඳලා තින්නේ? ඒක තේරෙන්නේ රාත්තු නාමලු. ඒකනේ රාතන් වහන්සේලා සතර දුක දේශනා කරන්නේ. ඒ කට්ටියට ඒක තේරෙනවා. අර කට්ටියට ආනුන් යනවා. ඉතින් හැමදාම ඊයේ තුන්වහන්සේ ඒකනේ කිව්ව දුකයි දුකයි කියලා දැන් අදත් ආයි පටන් ගන්නත. ඇයි අර ආන කට්ටියට කලගෙන ඇයි වෙන මොනවාර ජාතක කතාවක් කියන්න එපාය. උම්මග්ග ජාතකයේ කියයි කියලා අපි ආය බලන්න උන්වහන්සේ එකක් ආයි පටන් ගත්තනේ. ඇයි ඒ කට්ටියට අර වෙනසක් ඕනේ? රාතන් වහන්සේ දුක නිවාගත්ත නිසා අර දුකේ තරම පේනවා. ඒකේ විශාලත්වය පේනවා. බියකරු සතර පැහැදිලිව දැනෙනවා. ඒ නිසා උන්වහන්සේ නැවත නැවත ඒකමයි කියන්නේ. සියක් වතාව බණට ආරාධනා කළා උන්වහන්සේ එකම කතන්දරේ තමයි කියන්නේ. ඇයි? උන්වහන්සේට ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ලෝකයට කියන්නත් අවශ්‍ය. ඒකයි අර වඩන කෙනාට පුරුදු කරන කෙනාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට දැනෙනවලු ඊට වඩා ලොකු දුකක්. ඒ දුකම තමයි එයාට ඒක පෙනුන්නේ නැහැ. පීනන කෙනාට ගැඹුරු පේන්නේ නැහනේ. හැබැයි Google එකක් දාලා යටෙබුවොත් එයාට සී නැති වෙනවා. දැක්කාම කරුවලයි. ප්‍රපාතය පේන්නේ. එයාට සී නැහැ. එයා පීන ගන්න බෑ. අතපය පණ නැහැ. එයාව වෙන කෙනෙක් ගිහිල්ලා අරන් එන්න ඕනේ ගොඩට. හැබැයි නිකන් උඩින් පීනනකොට එයාට ප්‍රශ්නයක් නෑ. ගැඹුරුකම උඩින් යනවා. යට බැලුවොත් සී නැති වෙනවා. පීනන කෙනාට ගැඹුරු පේන්නේ නැහැ වාගේ. ගේ ඇතුළේ ඉන්න කෙනාට gedara උසපළල පේන්නේ නැහැ වාගේ. වඩන කෙනාට දුක පේන්නේ නැහැ. වඩපු කෙනාටලු දුක පේන්නේ. එන මොනවද ඒක පිළිබඳව ගැටලු තියෙන්නේ? බුදුවරේ කීලා ඍෂිවරයෙක්ට කියනවා ස්වාමිනී සසර දුකයි. ඒ දුකට මං කැමති. දැන් මොකද කියන්නේ බුදුවරයා? එහෙනම් තෙරුවන් සරණයි. එතනින් යට කියන්න එකක් නෑ. මේ ලෝකේ හැමදේම දුකයි. මං දුකට හරි කැමති. දුක තිබිච්චාවේ. මම හරි සතුටයි දුක් විඳින්න. දැන් යාට මොකද්ද දෙන උත්තරේ? එයා දුකට කැමති නම් දුක් විඳින්න සතුටු නම් එයාව නිදහස් කරන්නේ කොහොමද අපි? නිදහස් කරන්න ක්‍රමයක් නෑ. සසර දුකයි කියන කෙනාට විතරයි මේ කියන ධර්මය ගැලපෙන්නේ. සසර දුක නැහැ කියන මනුස්සයට මේ ධර්මය ගැලපෙන්නේ නැහැ. ඇයි? කාමසුකල්ලිකාන යෝගීන් බණක් දේශනා කරන්න බෑ. එහෙම ධර්මයක් නිර්මාණය කළාට ඒක පවතින්නේ නැහැ. දුකෙන් විතරයි ධර්මයක් නිර්මාණය කරන්න පුළුවන්. අත්තකිලමතාන යෝගෙන් තමයි හැම බුදුරෙක්ම සාසනය හදන්නේ. ඒකයි උන්වහන්සේලාගේ ඒ ධර්මයේ සාරාංශය. sabbhe sankhara dukkha. සෑම සංස්කාරයක්ම පෙනීමෙන් දැනීමෙන් ඇඟීමෙන් සිටීමෙන් හැම එකක්ම හැම සංස්කාරයක් තුළම දුකයි. එහෙනම් මේ පටන් ගත්තේ මොනවාද? අත්තකිලමතානියෝගේ ශාසනයක් මේක. හැමදේම දුකයි කියන දැක්ම තුළින් නිදර්ශන ප්‍රතිපදාවක්. එහෙනම් සැපයි කියලා යම් කිසි එකක් පටන් ගත්තොත් ඒකට මේ ධර්මය ගැලපෙනයි. අපි ශාසනය හදලා තින්නේ sabbhe sankhara dukkha කියලා. ඒකයි දිව්‍ය ලෝකෙට මේ බණ ගැලපෙන්නේ නැත්තේ. හැබැයි අපි කියන sabbhe sankhara dukkha කියලා ඒගොල්ලෝ කියන sabbhe sankhara sukho කියලා වල. එහෙනම් සුඛයි කියලා කියනකොට මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට වෙනම එකක් දේශනා කරන්න ඕනේ. අභිධර්මය. අභිධර්මයේ තුල දුක නැහැ. අභිධර්මයේ තුල දුක නැහැ. අභිධර්මයේ තුල කුමක් තිබෙනවද? සැප තියෙන්නේ. දුක තියෙන්නේ කොතනද කියලා අහුවාම කෙලෙස් තුලයි දුක තියෙන්නේ. ලෝභ දේශ මොහ කියන කෙලෙස් පවතිනවා නම් එයා දුක් විඳිනවා. ඒ දුකට දෙන්නේ මොකද? සීලය. එහෙනම් සෑම සූත්‍ර දේශනයක්ම සීලයක් නම් හැම විනයක්ම සීලයක් නම් ඒ සීලය ඒ විනය නිර්මාණය කළේ කෙලෙස් නිරෝධ කරන්න නම් කෙලෙස් තමයි දුක. හැම කෙලෙස්යක්ම දුක. කෙලෙස් වලින් නිදහස් වෙන්න තමයි සීලය දේශනා කරන්නේ. සිතුවිලි වල තියෙන ධර්මතාවයන් තුල තියෙන සැප තේරුම් කරන්ද ඒ සැප හඳුන්වන්න ඒ නිරෝධ සමාපත්තිය තපස්සුවේ තේරුම් කරන්න තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. අභිධර්ම ධර්මයක් දේශනා ආල බලන්න දුක දැනෙන්නේ නැහැ යාට. සිල් දේශනාව කාල බලන්න හරියට දුක දැනනවා. මානෙනි මේ ලෝකේ දුකක් තියෙනවා. කුමක්ද? අපි ලෙඩ වෙනවා. එයාටත් එන්න ඊයේ පෙරේදාත් ලෙඩ වුණා. අරියටම මේ දුක මටත් එහාට එක තේරෙනවා. මේ ලෝකේ හැම ධර්මතාවයක් තුළම සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් තියෙනවා කියලාම එයාට සතුටින් ආගෙන නෑ. එයාට දුක තේරෙන්නේ නෑ. සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත කියනකොට එයාට දුකක් තේරෙන්නේ නෑ. ඇයි? ඒක අභිධර්මය. ඒක තුළ තියෙන සැපයක්. ඒක සුඛයට සාපේක්ෂව දේශනා කරපු එකක්. දිව්‍ය ලෝකයේ සැප විඳින දෙවිවරුන්ට දේශනා කරපු එකක්. අපටයිලා කිව්වම පින්වත්නි රාගයේ තියෙන තාක්කල ඔබ දුක් විඳිනවා. අනේ මේ පාරවල් යනකොට අර ගෑනු මනුස්සයා දිහා බලලා ලයිට් කණුවක් වුණානේ මං ඔළුව පැලුණානේ. එයාට ඒ දුක තේරෙනවා. පින්වත්නි ලෝභයේ තියෙන තාක්කල් මේ ලෝකේ දුක් විඳිනවා. හරියටම හරි තට්ටුපයේ ගයක් හදන මං සාම දුක් විඳිනවනේ. ඉන්නේ දෙන්නයි තට්ටුපා කත්තිව අරන් දාලා. එයා දුක් විඳින එන ලෝභයේ තියෙන තාක්කල් මිනිස්සු දුක් විඳිනවා. එහෙනම් කෙලෙස් වලට සාපේක්ෂව දේශනා කරපු එක සිල් දේශනා. සිල් දේශනා ගැලපෙන්නේ දුක් විඳින ණයට. සැප විඳින ණයට ගැලපෙන්නේ නැහැ. සැප වැඩිපුර තියෙන තැනක ඔරකමක් තියනවාද? අපිට සියලු සම්පත් සර්ව සම්පූර්ණයි. ඔරකම් කරනවද? නැහැ. සැප වැඩි සැප දරා ගන්න බෑ. එයා පංචකාම හොයනවද? උපරිම තියනවා. උපරිම හැමදේම තියනවා. බොරු කියනවද? දැන් එයාට සිල් අවශ්‍යද? සැප වැඩි තැනකට සිල් ගොඩාක් අවශ්‍ය වෙන්නේ. සිල් පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. මිනිස් හොරකම් කරන්නේ ඇයි? සැප නැති නිසා. වත්කම් නැති නිසා. එහෙනම් දිව්‍ය ලෝක විමානවල සියලුම දේවල් පාළ වෙලා හොරකම් කරන්න හොරකම් කරන්න අවශ්‍ය නැහැ. තීන එක දී ගන්න බෑ කාටවත්. මිනිස්සු ගන්නෑ. තීන දී මිනිස්සුන්ට කා ගන්න බෑ. එහෙම තියෙදි මේ මිනිස්සු බත් හොරකම් කරයිද නැහැ. කුස්සිය උයන වේටර්, හොටල් එක කුස්සිය කුයන වේටර් කෙනෙක් කවදාවත් යාම හොරකම් කරන්නේ නැහැ. ඇයි? මේ මිනිස්සුන්ට හොරකම් කරන්න අවශ්‍ය නැහැ. උයන ගම රා බලනකොට හැන්දෙන්ද රා බැලුවත් කිලෝ දෙකක් විතර කැවෙනවා අවත් වෙනකොට. ඒ මනුස්සයා මොකටද හොරකම් කරන්නේ? හොරකම් කරන්න ක්‍රමයක් නැහැ. හොරකම් කරන්නේ කවුද කෑම? එළියේ ඉන්න මනුස්සයා.
ඇයි වේතර රකම් කරන්නේත් නැහැ. කාලා අත් කරනකොට ඒ ටික කෑවත් ඒ මනුස්සයට කිලෝ පහක් විතර කන්න පුළුවන් අවශ්‍ය වෙනකොට. වේතර රකම් කරන්නේත් නැහැ. කුස්සියේ කෝකිය රකම් කරන්නේත් නැහැ. එහෙනම් කැසියර් තමයි කෑම රකම් කරන නොරකම් කරන. ඇයි ඒ මනුස්සයට සල්ලි හම්බෙනවා කෑම හම්බෙන්නේ නැහැ.
මේක අත්තකිලමතාන යෝගයට සාපේක්ෂව දේශනා කරපු එකක්. දුක තියෙන තලයට විතරක් ගැලපෙන ධර්මතාවයක්. යම්කිසි කෙනෙකුට දුක තියෙනවා නම් මේ ධර්මයට ගැලපෙනවා. දුක නැහැ කියලා කිව්වොත් එයාට ඒක ගැලපෙන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ අභිධර්මයි. ඒකයි බුදුහාමුදුරුවෝ ඊළට කියලා සූත්‍ර එකක්වත් දේශනා කළේ නැහැ. අභිධර්ම තුල කිසිම සූත්‍රයක් නැහැ. ඇයි? ඒකලන්ට ඒක ගැලපෙන්නේ නැහැ. සැප විතරමයි ඒවල ළඟ තියෙන. සුඛයි කියලා ඉන්න මානසිකත්වය. එහෙනම් ඒකට ගැලපෙන එකක් කියන්න ඕනේ. අපි ලෝකේ පටන් ගත්ත වෙලේ ඉපදෙනකොට තඳාගෙන ඉන්නේ, මැරෙනකොට තඳාගෙන මැරෙන්නේ. එහෙනම් ආරම්භයයි අවසානයයි සම්පූර්ණ කඳුලෙන්නම් තියෙන්නේ මේ ලෝක සත්‍යයේ සූත්‍ර ගැලපෙන්නේ. පන්තියක් තියෙනවා. පන්තියක් තියෙනවා. පන්තිය 25ක් ඉන්නවා. පන්තිය 25ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා, ඒක 35ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා, ඒක 35ක් ඉන්නවා. තවත් පන්තියක් තියෙනවා, ඒකේ 35ක් ඉන්නවා. එතකොට පන්ති හතරක් තියෙනවා, 25ව හතරක් ඉන්නවා. හැබැයි එක පන්තියක 25ම හොඳට තේරෙන, හොඳට අධ්‍යාපනය කරන, හොඳ මතකයක් තියෙන 25. අනිත් කටි ඊට වඩා ටිකක් අඩුයි, තේරෙනවා අඩුයි. අනිත් 25 ඊට වඩා තේරෙනවා අඩුයි. පල්ලෙයන් 25ට මොකවත් තේරෙන්නේ නැහැ. විභාගයේ වැඩිපුරම රිසල්ට් තියෙන කොයි පන්තියේද? අර අන්තිම පන්තිය. ඇයි? හොඳටම තේරෙන, වැඩිපුරම තේරෙන කටි ඉන්නේ එතන 25ම පාස් වෙනවා. අනිත් එකේ 15ක් විතර පාස් වෙනවා. අනිත් එකේ 5ක් විතර පාස් වෙනවා. අනිත් එක ඔක්කොම ෆේල්. ඇයි? මොකවත් තේරිලා නැහැ. එහෙනම් වැඩිපුරම පුතේජනයෝ ඉන්න තලයක ගත්තාම අදුම නිවන් දකින කට්ටිය. ඊළඟ තලයේ ටිකක් තේරෙන කට්ටිය බෝසත්තුරු ඉන්නවා. හොඳට පාරමී පිරිච්ච කට්ටිය. ඒකේ ඊට වඩා ටිකක් වැඩිපුර නිවන් දකිනවා. ඊට වඩා යනකොට මහේසාක්‍යවරු ජාති සෝතාපන්න, මෙන් සෝතාපන්න වෙලා ගිය කට්ටිය ඉන්නේ වැඩිපුර. කෝටි ගණන් නිවන් දකිනවා. එතනින් එහාට යනකොට ඊට වඩා ඉහළ පළවල ඉන්නවා. ඊට වඩා වැඩි. බ්‍රහ්මලෝක වලට ගියාම ඒ අනාගාමී කට්ටිය ඉන්නේ. ඇහෙනකොට නිවන් දකිනවා. ඒ කියන්නේ අපිට සාපේක්ෂ බලනකොට අපි නියපිදේ පස්සේ නිවන් දකිනකොට ඒගොල්ල ටිපර් එකකට නිවන් දකිනවා. අර ටිපර් එකක් බහනකොට පස් අන්න ඒ වගේ නිවන් දකිනවා. අපි නියපිදේ පස්සෙන් යන්නේ පොළවේ යටි. බුදුවරු නියපිදේ පස් තමයි පොළවේ නිවන් දකින්නේ. ඒ නිසා අස්මිතේ ප්‍රමාණයට තමයි දේශනා කරන්නේ. අරේ ටිපර් ගණන් නිවන් දකිනවා. ඒ නිසා ඒගොල්ලන්ට මා පරිමාණයෙන් දේශනා කරන වණයක්ම දේශනා කරනවා. අභිධර්මය කියන්නේ වණය. මා විශාල රස්තිතයක්. අභිධර්මයේ කියන එක සෙල්ලම් එකක් නෙමෙයි. ඒක අතුවාව ලියන්න බෑ අභිධර්මයට. එච්චර ගැඹුරුයි. මා වණයක් දේශනා කළා. ඇයි? ඒ තරම් නිවන් දකින්නවා. පෘථුවේ නිවන් දකින්න නියපිදේපත්. ඒ නිසා අස්මිතක් තමයි දේශනා කළේ පොඩි කොළ ටිකක් අරගෙන. අභිධර්මයේ දේශනා කළේ නෑ പ്രേත ලෝකෙට, භූත ලෝකෙට, සතර අපායට, තිරිසන් ලෝකෙට, මනුෂ්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට දේශනා කළේ නෑ. ඒක දේශනා කළේ වැඩිපුර සැප විඳින දුක හඳුරන්නේ නැති සැපේ මත්දලයි තිබු දෙවිවරුන්ටයි දේශනා කළේ. එහෙනම් සැප සාපේක්ෂව දේශනා කරපේකක් ඒක.